උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා පින්වත් හේරත් පවුලේ සැම සහ කල්යාණ මිත්‍ර පිරිසක් දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේටත්, උන්වහන්සේගේ පින්වත් දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ පින්වත් පවුල්වල සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය සහ කායික මානසික සුවය ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපනයේ හදාරන දූ දරුවන්ට සිත ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ දේශනාමය කුසල් බලවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ සියලු දෙනාගේම සංසාරගත පරලෝ සපත් ඥාතීන්ගේ භවකාමී ජීවිත සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිර්වාණාව බොහෝදය පිණිස මේ දේශනාමය කුසල් බලවත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්නතුන් සියලු දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, මේ සංසාරයේ බොහෝම දුෂ්කර එකක්. අපට සිද්ධ වෙලා තියෙන්නේ බොහොම දුෂ්කර වැඩපිළිවෙලකට එකතු වෙන්නයි. මේ සංසාරයේ දුෂ්කර බව නොදන්නා කමටම අපේ සිත සසරට බැඳෙනවා. අපේ සිත සසරට ගැට ගැහෙනවා. අපේ සිත සංසාරයටම ආසා කරනවා. ඉතින් මේ ධර්මයේ පෙන්නුවත් එයා හිතන්නේ ධර්මය දුෂ්කරයි, ධර්මය මේ අපිව අපිට පහසු නෑ කියලා එයා ධර්මය බැහැර කරනවා. හොඳට බලන්න, ධර්මයට වඩා සසරට යන විදියට අපි ලෝකය සම්බන්ධ කල්පනා කරන්න ආසයි, ලෝකය සම්බන්ධ ගනුදෙනු කරන්න ආසයි සසරට අදාළ වෙන විදියට. හැබැයි නිර්වාණයට අදාළ වෙන විදියට අපි කල්පනා කරන්න විමසන්ද ලොකු කැමැත්තක් නැහැ. අපි බලෙන් තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් මේ බලෙන් ඒ වැඩේ කළත් ටික වෙලාවකින් ඒ බලහත්කාරයෙන් ධර්මයේ මත අපේ ඇතුළාන්තයේ යෙදෙන එක මගහැරිච්ච ගමන් සසර වටිනාකම්ම වැටහෙනවා. සංසාරේ වටිනාකම්ම පේන්න පටන් ගන්නවා. ඉතින් මේක ඇතුලේ බොහොම අමාරු දෙයක් තමයි අපිට තියෙන්නේ සත්‍ය අවබෝධය කරා යන්න කරන්න. හැබැයි හරියටම ධර්මයේ මුණ ගැහුනොත් ඒක අමාරු නෑ. ධර්මයේ Tamanටම ගැළපෙන විදිහට හරියටම අපට හම්බ වුණොත්, හරියටම ධර්මයේ අපට හම්බ වුණොත් පින්වත්නි, මේ වැඩේ අමාරුවක් නෑ. නැත්තම් මේ වැඩේ හරිම අමාරුයි. හරි අමාරුයි මේ වැඩේ. එතකොට ඒක අමාරු වෙන්නේ ධර්මයේ මුණ ගැහෙන තාක්කල් විතරයි. ධර්මයේ මුණ ගැහුණාම මේ වැඩේ පහසුයි. එතකොට එයාට ධර්මයේ මුණ ගැහිම කියලා කියන්නේ සම්මාදිට්ඨියට ප්‍රවේශ වෙන විදිහ හරියටම කවුරු හරි එළියෙන් කෙනෙක් කිව්වොත් හරියටම කෙනෙක් කිව්වොත් එහෙම එයාට වරදින්නේ නැහැ. ඒ වගේම ඒ වැඩපිළිවෙල හරියටම කිව්වොත් ඒක අමාරු එක්කුත් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ඒක හරියටම වදාළානේ, ඒ නිසා ඒ කාලේ කට්ටියට අමාරු නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ හරියටම ඒක මතු කළා. ඒ කාලේ මිනිස්සු සුවසේ තමයි නිවන් අවබෝධ කළේ. පහසුවෙන් අවබෝධය කරා ගියා. එහෙනම් අපිට කියන්න බෑ මේ කාලේ කොතනද අඩුපාඩුව තියෙන්නේ කියලා. දේශකයාගේද ශ්‍රාවකයාගේද කියන එක අපිට තේරෙන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ ඒ කාලේ මිනිසුන්ට තිබුණා ඉතා වේගවත් වහා දුවන ප්‍රඥාවක්. ඒ වහා දුවන ප්‍රඥාව එන්නේ අනිත්‍යානුපස්සී විහරණින් බලනකොට. අනිත්‍යානුපස්සී විහරණින් බලනකොට තමයි වහා දුවන ප්‍රඥාව එන්නේ. නමුත් යම් කෙනෙක් මඟඵල ලබන්නේ අනත්තානුපස්සනාවෙන් බලනකොට. අනිච්චානුපස්සනා අනත්තානුපස්සනා කියලා කියන්නේ එකයි. අනිච්චානුපස්සනාවෙන් තමයි ප්‍රඥාව මෝරන්නේ. ප්‍රඥාව මෝරන්න ඕනනේ. ඒ ප්‍රඥාව මෝරන්නේ අනිච්චානුපස්සනාවෙන් බලනකොට. ඊට පස්සේ අනත්තානුපස්සනාවෙන් බලනකොට තමයි, අනත්තානුපස්සනාවෙන් බලනකොට මොකද වෙන්නේ? සත්‍ය අවබෝධය කරා ඒ ශ්‍රාවකයා හේතු වෙනවා ගිහින්. සත්‍ය අවබෝධය පූර්ණේ කර ගැනීම පිණිස පින්වත්නි ඒ ශ්‍රාවකයාට ඒ ප්‍රමාණවත්. එතකොට යාට ඒ අනාත්මය දකිනකොට අනත්තානුපස්සී විහරණින් බලනකොට ඒ බලන කම ඇතුලේම ඒ ශ්‍රාවකයාගේ කෙලෙස් ටික සංසිඳිලා සත්‍ය අවබෝධය කරා යනවා. ඉතින් එහෙනම් මේ සත්‍ය අවබෝධය කරා යන එක බොහොම අමාරු වැඩක්, ලේසි වැඩක් නෙමෙයි. සත්‍ය අවබෝධය කරා යන එක අමාරු වැඩක්. මොකද අපිට අමාරු වෙන්නේ ප්‍රඥාව මෝරණ විදියටත් දැන් අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ප්‍රඥාව මෝරණ විදියටත් අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි ලෝකෝත්තරත්වයේ පිණිස, එහෙමත් නැත්නම් මාර්ගඵල පිණිස අපට පින්වත්නි විමසා බලන්න සිද්ධ වෙන්නේ. දැන් මෙන්න මේ தত্ত্বය පිණිස බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි මේ කොහොම හරි මේ සම්මාදිට්ඨිය හදාගන්න. සම්මාදිට්ඨිය හදාගන්න. එතකොට එක සම්මාදිට්ඨිකත්වයක් අපට උදව් කරන්නේ ප්‍රඥාව මෝරන්ට මාර්ගයට වැටෙන්න. ඊළඟ සම්මාදිට්ඨිය උපකාර කරන්නේ ප්‍රඥාවේ අර්ථේ පුරෝගන්න. ප්‍රඥාවේ අර්ථයක් තියෙනවනේ. ඒ ප්‍රඥාවේ අර්ථය මොකද්ද? සෝතාපන්න ඵලය. ඒකට ඍජුව උදව් කරන මට්ටමක් තියෙනවා. ඍජුව උදව් කරන. එනිසා තමයි සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ටි ලෝකෝත්තර සම්මාදිට්ටි කියලා දෙකක් තියෙන්නේ. එතකොට මේ සම්මාදිට්ටිය උපදව ගන්නට කොතනින්ද මම ධර්මය කියන මේ මහ විශාල සාගරයට, ධර්මය කියන්නේ සාගරයක් වගේ එකක් නේ, කොතනින්ද මම ධර්මයට එකතු වෙන්නේ කියලා අපට හරියටම හිතා ගන්න අමාරුයි. කොතනින්ද ධර්මයට එකතු වෙන්නේ කියලා. ඉතින් පුංචි පුංචි තැන් වලින් ධර්මයට බැස ගන්න පුළුවන්. පොඩි පොඩි තැන් වලින් යම් කෙනෙකුට ධර්මයේ බැස ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න, බුද්ධ දේශනාවේ තියෙනවා වචනය මුල් කරගෙන ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් උපද්දවන විදිය. ඒකට සීලයෙන් අනුබලය ලැබෙන්න ඕන නිසා තමයි බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, හිස් වචන කියන්න එපා, පරුස වචන කියන්න එපා කියලා මුලින් කියන්නේ. ඇත්තටම බොරු කියන ආජීව අටාංගමක සීලය තියෙනවා. පානාති පාතා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී කියලා වචනය තුල පුද්ගලයා තුල ගොඩනැගෙන සංයමය මුලින් හදනවා. ඒකනේ සීලයකින් උදව්ව ලැබෙන්නම ඕන කියන්නේ. එතකොට සීලයෙන් උදව්ව ලැබීම හරියට අර ධර්මයේ නම් වූ සාගරයේ ස්පර්ශ කිරීම පිණිස ධර්මයට බැහැ ගන්න තැන වගේ. ඒක හරියට පින්වත්නි මේ රළ මහමුහුදට රළ මේ වෙරළට හම්බ වෙන තැන වගේ. රැල්ල වෙරළට හම්බ වෙන තැනක් තියෙනවා. අන්න ඒ තැන වගේ තමයි මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී කියලා කියන්නේ. එතකොට සොයන්ම මුහුදට බහින කෙනෙකුට නම් ඒ එයාට රළ මේ වෙරළට හම්බ වෙන තැන ස්පර්ශ කරන්නම වෙනවා. නැත්තම් මුහුදට බෑ ගන්න බෑනේ. මුහුදේ රළ පින්වත්නි වැල්ලට වෙරළට හම්බ වෙන තැනක් තියෙනවා. එතකොට වෙරළේ හැප්පිලා තමයි නැවත රළ මුහුද පැත්තට යන්නේ. අන්න අර හැප්පෙන තැන වගේ, නවතින තැන වගේ එතන ස්පර්ශ කරන්නේ නැතුව මුහුදට යන්න පුළුවන්කමක් නැහැ. එතන ස්පර්ශ නොකොට මුහුදට යනවා කියලා එකක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒකනේ අපි මුහුදට ගියපු ගමන් රැල්ලනේ පාගන්නේ. රැල්ල පාගන්නේ වෙරළට වැල්ලට මේ රළ හම්බ වෙන තැනදී. ඒක පාරම අපි මුහුදට උඩින් ගිහින් පණින්නේ නැහැ. එහෙම පණ ගන්නවත් බෑ අපිට. මොකද මේ ගැඹුරු මුහුද අපට දුරයි. එහෙම එකපාර අපට මේ ස්වභාවිකව ගිහින් ගැඹුරු මුහුද ස්පර්ශ කරන්න පුළුවන් කමන්නේ. ස්වභාවිකව මේ කියන්නේ මොදි? ස්වභාවිකව ගිහින් මේක ස්පර්ශ කරන්න බෑ. තමන්ට විතරක් නේ මේ වැඩේ දැන් කරන්න වෙන්නේ. තව කෙනෙක්ගේ උදව්වක් නැතුව නේ ඔන්න එහෙමනම් පැරෂුට් එකකින් හරි බහින්න පුළුවන්. එහෙම එකක් නෙමෙයිනේ මේ කියන්නේ. ධර්මයේ මොකද්ද කියන්නේ? අත්ථ සරණා, තමන්වමයි පිහිට කරගන්න වෙන්නේ. අනඤ්‍ය සරණා, වෙන කෙනෙක් නම් පිහිට කරගන්න ලැබෙන්නේ නැහැ. ධම්ම සරණා, ධර්මයේමයි සරණ කරගන්න වෙන්නේ. වෙන තැනක් නම් සරණ කරගන්න හම්බ වෙන්නේ නැහැ. අත්ත දීපා විහෙරත, තමන්වමයි දූපත කරගන්න වෙන්නේ. ඒ නිසා පැරෂුට් එකකින් බහින කතාව අපිට ගන්න බෑ. ඇයි? අපට සිද්ධ වෙනවා රළ වෙරළට හම්බ වෙන තැන ස්පර්ශ කරන්න වෙනවා මුහුදට බැහැ ගන්න නම්. අර රැල්ල වෙරළට හම්බ වෙන තැන වගේ තමයි පින්වත්නි සීලය කියලා කියන්නේ. සීලය කියලා කියන්නේ අන්න ඒක. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා ආදී වශයෙන් පුළුවන් තරම් බොරු නොකියන්ට, කේලම් නොකියන්ට, හිස් වචන නොකියන්ට, පරුස වචන නොකියන්ට බලවත් ලෙස තම තමන්ගේ సంతානයේ තුලින් අදිෂ්ඨානය කරගෙන සීලයකට එකතු වෙන්න කියලා කියන්නේ ඔන්න ඕකට. එතකොට ඒක නිවනට උදව් වෙන්නේ කොහොමද? ඔන්න බලන්න නිවනට උදව් වෙන විදිය. මෙන්න මේ විදියටයි නිවනට උදව් වෙන්නේ, නිවනට උපකාර වෙන්නේ මෙන්න මේ විදියටයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, තත්‍ර භික්කවේ සම්මාදිට්ටි පුබ්බංගමෝ හෝති. කතංච භික්කවේ සම්මාදිට්ටි. මොකද්ද මේ සම්මාදිට්ටි කියලා කියන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සම්මාදිට්ටි උපදින ක්‍රම දෙකක් තියෙනවා. කොහොමද? මිච්ඡාවාචා මිච්ඡාවාචාති පජානාති. මිච්ඡාවාචාව මිච්ඡාවාචා විදියට යම් කෙනෙක් දැනගන්නවද, සම්මාවාචාති සම්මාවාචාති පජානාති, සම්මාවාචාව සම්මාවාචාව හැටියට දැනුවත් වෙනවද, ඒ දැනුවත් වීමෙන් තමයි මූලික සම්මාදිට්ඨිය ශ්‍රාවකය තුළ පැන නගින්නේ, දැනුවත් වීම. එතකොට මෙතන එතන සම්මාදිට්ඨිය කියලා අදහස් කරන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකම. සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා පින්වත්නි මිච්ඡා වාචාව හැටියට දැනගන්නවද, සම්මා වාචාව හැටියට දැනගන්නවද, ඒ දැනගන්නා කමක් තියෙනවනි. අන්නේ දැනගන්නා කමට කියන්නේ මොකද්ද? ඒ දැනගන්නා කමට කියන්නේ සම්මාදිට්ඨිය කියලා. හැබැයි ඒක නිවන් මඟ පිණිස උපකාර කරන මට්ටම නෙමෙයි. මෙතන සම්මාදිට්ඨිය කියලා මෙතන අදහස් කරන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකම. ඔයාලා බණ අහලා උපදවා ගන්න තත්වය. ඔය පින්නතුන්ලා පොත්පත් කියවලා ගොඩනගා ගන්න තත්වය. හැබැයි ඒක මාර්ගඵල දක්වා උපකාර කරන්නේ නැහැ. ඒක හරියට වෙරළ ගැන, මුහුද ගැන දැනුවත් වෙනවා වගේ. රළ පෑගෙන තැනම ගැඹුරක් නැහැ. තව ටිකක් ඇතුළට යනකොටයි ගැඹුර තියෙන්නේ. රළ මුවා වෙන්නේ මේ විදියටයි, රළ නගින්නේ මේ විදියටයි ගැඹුරු මුහුදේ රළ ඇති වෙන්නේ මේ විදිහටයි. රළ ආවොත් අපේ ප්‍රතික්‍රියාව, අපි කායිකව අපේ චලනයන් මේ විදිහටයි ගොඩ නගා ගන්න ඕනේ කියලා මුහුදට බහින්න කලින්ම මුහුදේ කතාව දැනුවත් වෙනවා වගේ. එතකොට මුහුදේ කතාව දැනුවත් වෙනවා, මේ මුහුදේ රළ අවසන් වෙන්නේ වැල්ලේ, වැල්ල තුල කකුල තිබ්බහම යම් තාක් දුරට එරෙනවා, ඒ අඩිපාර හිටිනවා, ඒ අඩිපාර ඊළඟ රළේ මැකිලා යනවා කිය කිය වෙරළ ගැනයි රළ ගැනයි අපි දැනුවත් වෙනවා. මුහුදට බහින්න කලින්ම දැනුවත් වෙනවා. ගැඹුරු මුහුදේ තියෙන ප්‍රචණ්ඩත්වය, ඒකේ තියෙන අවදානම, ඔය මේවා ගැන දැනුවත් වෙනවා. ඉතින් අන්නේ දැනුවත් වීම ඕනමනේ. මුහුදට බැහැගන්න කෙනෙකුට ඒ දැනුවත්කම නැතුව බෑනේ වැඩේ කරගන්න පින්වත්නි. ඒ දැනුවත්කම ඕනමයි. ඒ දැනුවත්කමින් විතරක් සත්‍ය අවබෝධය කරා යන්න බෑ. මුහුද සිත්සේ ස්පර්ශ කරන කෙනෙක් නම් මුහුදට බැහැගන්නම වෙනවා. ගොඩදී මෙන් මෙහෙම රලාවොත් මම මෙහෙම හැසිරෙනවා කියලා ගොඩෙන්දලා කතා කළා කියලා කවුරුවත් ගැඹුරු මුහුද ස්පර්ශ කරන්නේ නැහැ. මුහුද ස්පර්ශ කරලා සිත්සේ මහමුහුද එයාට මේ මහමුහුදේ තමන්ගේ චලනයන් ගොඩ නගා ගන්න පුළුවන්කමක් නැහැ. එතකොට මේ මහමුහුදට බැහැගන්න විදිය සහ මහමුහුදේ ස්වභාවය යම් කෙනෙක් දැනුවත් වීම වගේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මිච්ඡාවාචා මිච්ඡාවාචාති පජානාති. මිච්ඡාවාචාව මිච්ඡාවාචාව හැටියට දැනගන්නවා. සම්මාවාචා සම්මාවාචාති පජානාති. සම්මාවාචාව මොකද්ද කියලා දැනුවත් වෙනවා. එතකොට සාසවා හෝති සම්මා දිට්ටි, සාස හෝති සම්මා දිට්ටි, ඒක තමයි සම්මා දිට්ටිය කියලා කියන්නේ. එතකොට මෙතන සම්මා දිට්ටිය කියන්නේ නිවන පිණිස උපකාර කරන සම්මා දිට්ටිය කියන එක නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මූලික වශයෙන් ගොඩනගා ගන්න ඕන තත්වයක් ගැන තමයි මේ කියන්නේ. ඒක අපේ අපිට පුරුදු විවහාරයෙන් කියනවා නම්, අපිට පුරුදු විදියට කියනවා නම් ඒකට අපි කියන්නේ පින්වත්නි මොකද්ද? ඒකට කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකම. නිවන් මාර්ගයේ සහ සසර මාර්ගයේ පිළිබඳ හොඳට දේශකයෙක්ගෙන් පොතපත කියවලා එයා තුල ගොඩ නගා ගන්න දැනුවත්කමක් තියෙනවා. ඒක හරියට මුහුද ගැනයි, රළ ගැනයි, වෙරළ ගැනයි කියවලා අහලා ඒවා දන්න කෙනෙක්ගෙන් ඉගෙන ගත්තා වගේ. ඒක තමයි මේ කියන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්න ඕන? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා, අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහොම ලස්සනට ඒක විස්තර කරනවා. එතකොට එයා දැනගනවා කතමාච බික්කවේ මිච්ඡා වාචා. මිච්ඡා වාචාව කියන්නේ මොනවද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපෝ අයම් බික්කවේ මිච්ඡා වාචා. මිච්ඡා වාචාව කියන්නේ මොකද්ද? මිච්ඡා වාචාව කියලා කියන්නේ මුසාවාදේ, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්පප්පලාපේ. ඔක දැනුවත් වෙනවා. තවම මුසාවාදා වේරමණී ඇවිල්ලා නැහැ. විරමණයේ වෙන්වීමට නැහැ. තව දැනගන්න එක තමයි කරන්නේ. බොරු කියන එක කරනවා. තවම වේරමණී කියන්නේ වෙන්වීම කියන එක. තවම වෙන්වීම නැහැ. කාගෙන් හරි අහලා දැනගන්නවා ඒවා. ඒක හරියට මුහුද ගැනයි, රළ ගැනයි, මුහුදේ ප්‍රවේගය ගැනයි, මුහුදේ මුහුදේ රළ හැසිරෙන විදිය ගැනයි, මේ රළට අහුනොත් එහෙම යාගේ චලනයන් කොහොමද සිද්ධ කරන්නේ, මේ ටික දැනගන්නවා. එයාට මුහුදට බහින්න උමනාව තියෙනවනේ. එක පාරම ගිහින් දැන බැහැගන්නේ නැහැ. එතකොට එයා දැනගන්නවා මුසා කතමාච බික්කමි මිච්ඡා වාචා. මොකද්ද ප්‍රිය පින්වත්නි මිච්ඡා වාචාව කියන්නේ කියලා එයා දැනගන්නවා. මේක බැලුව බැලමට ඔය පින්නතුන්ලාට හිතේ අනේ හරි සරලයිනි මේ කියේ දේවා. නමුත් පින්වත්නි මේ බලන්න නිවනට යන පාරක් මේක. ඊට පස්සේ ආ දැනගන්නවා කතමාච බික්කවි සම්මා වාචා. සම්මා වාචාව මොකද්ද කියලා දැනගන්නවා. මොකද්ද සම්මා වාචා? සම්මා වාචම් පාහම් බික්කවේ ද්වයං වදාමි. සම්මා වාචාවේ දෙපැත්තක් තියෙනවා. සම්මා වාචාවේ දෙපැත්තක් තියෙනවා. කතමාච බික්කවේ සම්මා වාචා සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්කා සම්මා වාචා අත්තිබික්කවේ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා වාචා. දෙපැත්තක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා. ඔන්න ඒ දැනුවත් වීම ඇතුළේ යා මොකද කරන්නේ? පළවෙනියෙන්ම ඒ ශ්‍රාවකයා කරන්නේ මේ මුසාවාදා වේරමණී වෙන් වෙනවා. සීලයකින් උපකාර ගන්නවා. ඒ සීලයකින් උපකාරයේ ගන්න එක මම බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කතා කරන්නේ නැහැ කිය කියා මොකද කරන්නේ? එහෙම හිත හිතා එහෙම කිය කියා පින්වත්නි එයා කරන දේ තමයි එයා ඊළඟට කරන දේ තමයි පින්වත්නි මේ විදියට හිත හිතා මේ විදියට කල්පනා කර කර පුළුවන් තරම් බොරු නොකිය ඉන්න උත්සාහ කරනවා වැඩේ සාර්ථක නැහැ ඇයි කෙලස් තියෙනවා නම් බොරු කියන්න යෙදෙන එක නිකම් එනවා පින්වත්නි හොඳට බලන්නකෝ ඔයාලට බොරු කියන්න අවස්ථාවේ එන්නේ කෙලෙසේකටනේ කෙලෙසේකටනේ දැන් බලන්නකෝ කවදා හරි බොරුවක් කියනවා නම් එක්කෝ මම ගැන වෙන වැරදිවට හිතයි මට හොඳ නෑ මම මේක දැනගත්තොත් කියලා මාව පරිස්සම් කරන්නනි බොරු කියන්නේ මම කියන ගතිය තුල ප්‍රවේසම් වෙන්න මම කියන ගතිය තුල පරිස්සම් වෙන්න තමයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක් බොරු කියන්නේ මම ගැන වැරදි විදියට හිතුවොත් හොඳ නෑ එතකොට දැන් මේ පින්වත්නි බාහිර මම ගැනත් බාහිර තත්වයේ ගැනත් කෙලෙස් උත්පාදනය වෙන නිසා තමයි කේලම් කියන්නේ හොඳ පාඩමක් උගන්වන්න කියලා තවත් කෙනෙක් කෙරෙහි ඇතිවෙච්ච දුම්නසක් නිසායි බොරු එයා කේලම් කියන්නේ. කේලම කියලා කියන්නේ බිඳින කම කියන එකනේ. කේලමේ ස්වභාවය තමයි බිඳිනවා. බින්දානම්ම අනුප්පදාස බිඳිච්ඡාය තව තව බිඳලා දානවා. දැන් මොකක් හරි යමනාපකමක් ඇති වුණාම ආයෙ ගිහින් කියනවා. ඕන් ඒක තමයි පිය දවස්වල කිව්වේ. අම්මලා පවායෙම කියනවා. කෙලෙස් නිසා එහෙම කියන්නේ. ඕන්න මං කිව්වනේ දේ දවස්වල අර බිඳිච්ච නිසා තව තව බිඳෙන විදියට මේ එයාට කාරණා කියන්න ගන්නවා බින්දානම්ව අනුප්පදාස බිඳිනවා විතරක් නෙමෙයි බිඳිච්ච එක තව දුරටත් බිඳීම පිණිස මේ පැත්තෙන් කරුණු කියනවා ඒ කරුණු කියන්නේ ඈතුලේ තියෙන්නේ කේලම ඔකට තමයි කේලම් කියනවා කියන්නේ එතකොට දැන් බිඳුණාට පස්සේ තව තව බිඳින අම්මලත් ඉන්නවා දෙමව්පියෝ ඉන්නවා පින්නොත්නි ඕ හොඳ වැඩේ වාට උනේ මම කිව්වා අපි කියපුවා ඇහුවේ නෑ අපි කියපුවා ඇහුවා නම් ඔහොම වෙන්නේ නෑ කිය කියා අර බිඳිච්චකම ඇතුලේ ජීවිතේ ඔහොම තමයි ලෝකේ හමුවීම් වෙන්වීම් තියෙනවා හැම එකකින් අපි පාඩම් ඉගෙන ගන්න ඕන ඒ පාඩම් ඉගෙනගෙන අපි ඉස්සරහට යන්න ඕන පුතේ කියලා දරුවන්ට කියන්නේ අම්මලා ජීවිතේ ඔහොම තමයි ඕනම කෙනෙකුට වරදිනවා අනේ පුතේ සසර පුරාවටම අපිට වැරදිලා ඒ නිසා අද ඔයාට ඔහොම වැරදිච්ච එක පොඩි දෙයක් අද ඔයාට ඔය මට්ටමින් වැරදිච්ච එක සුළු දෙයක් ලොකු දෙයක් නෙමෙයි අපිට සංසාරේ විතර වඩා වැරදිලා තියෙනවා සමහර වැරදි පුතේ අපිට නිවැරදි කරගන්න බෑ ඇයි වැරදිච්ච එකට නිරේටම යනවා ආයෙ අඩුව හදාගන්න බෑ ඒ වරදට වරද නිවැරදි කරගන්න බැරුව කල්ප ගණන් පුතේ මේ වෙලාවෙත් නිරයේ නිර්සත්වයන් විඳවනවා. പ്രേත ලෝකයේ සත්වයන් විඳවනවා. තිරිසන් ලෝකයේ සත්වයන් විඳවනවා. වෙච්ච වරද නිවැරදි කරගන්න බැරුව. ඒත් ඔයා ඔයාට වරද නිවැරදි කරගන්න පුළුවන් මට්ටමට ඔයාට වැරදිලා තියෙන්නේ. ඒ නිසා ඔයාව කොහොඳ පාඩමක් උගන්න පාඩමක් කරගන්න ඕනේ කියලා යථාර්ථවාදීව දෙමව්පිය කියන්නේ. කියන්නේ හොඳ පාඩම. ඔහොම තමයි වෙන්න ඕන. ඔහොමයි වෙන්න ඕන. අපි කිව්වා ඇහුවේ නැහැ. ඒක ඇතුලේ තියෙන්නේ අම්මා තුල උනත් කේලම් සාගතකමක්. එහෙම මටමත් තියෙන්නේ. බිඳිච්චකම ඇතුලේ නැවත නැවත බිඳින්නේ නැතුව ධර්මයෙන් කරුණු කියන්න පුළුවන් නම් ධර්මයෙන් කරුණු කියන්න පුළුවන්. ඒ ධර්මයෙන් කරුණු කියනකොට දරුවෙක් වැටිලා ඉන්න වෙලාවක පින්වත්නි හොඳයි අපි බලාගමු අපිටත් අවස්ථාවක් එයි කියලා හිතන්නේ නැතුව ධර්මයෙන් කරුණු කියන්න පුළුවන් නම් ඒ අම්මා දරුව වෙනුවෙන් ආයේ මොනවද කරන්න ඕන ඒ අම්මා දරුව වෙනුවෙන් මොකුත් කරන්න උමනා කරන්නේ නැහැ ඇත්තටම ඒ අම්මා අම්මගේ වැඩේ කරලා ඉවරයි ඒ නිසා මේක හොඳට මතක තියාගන්න ඊට පස්සේ අර මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී කියන විරමණය පිණිස එයා එකතු වෙනවා එකතු වෙන්නේ ඇයි? එකතු වෙන්නේ මිච්ඡා දිට්ඨිය බිඳින මූලික අඬබෙරය. හැබැයි සම්මා දිට්ඨිය උපදවන තැනම නෙමෙයි ඒක. දැන් මේක හොඳට බලන්නකෝ මේක හොඳට තේරුම් ගත්තොත් තමයි තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ කොහොමද පින්වත් මහණෙනි මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය කියලා දෙකක් තියෙනවා. මොකද්ද මිත්‍යා දෘෂ්ටි? මිත්‍යා දෘෂ්ටිය තමයි පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා මේ මුසාවාදා කියන ඒවා තමයි වචනේ මුල් කරගත්ත මිච්ඡා දිට්ඨිය. එතකොට මිච්ඡා සම්මා දිට්ඨිය කීයක් තියෙනවද පැති දෙකක් තියෙනවා දොයන් වදාමි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා දිට්ඨි ඒ නිසා මේකෙද මිත්‍යා දෘෂ්ටි කඩන් මිත්‍යා දෘෂ්ටි නික්මෙන්න ඕනනි සම්මා දිට්ඨිය කරයින්ද මිත්‍යා දෘෂ්ටි නික්මෙන්න තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාම් එහෙනම් පින්වත්නි නිවන් මාර්ගයේ ස්පර්ශ කරන කෙනෙකුට එයා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල් සමාදන් වෙන්නේ ඇයි ඇයි එයා එහෙම කරන්නේ එහෙම කරන්නේ එයා මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨිය පිණිස පැමිණෙන්න ඒකනේ අපි කිව්වේ ඒක හරියට රළ පයාගනවා වගේ රළ ගැන දන්නවා දැන් එයා රළේ ස්වභාවය දන්නවා රළේ තත්ත්වයන් ගැන යාට යම් අදහසක් තියෙනවා මුහුද ගැන යාට යම් දැනුවත්කමක් තියෙනවා නමුත් ඒ දැනුවත්කම ඇතුළේ යාට එයාගේ අත්දැකීමක් කරගන්න නම් මහ මුහුද සම්බන්ධ එයාට රළ පාගන්න වෙනවනි රළ පෑගෙන තැන වගේ තමයි පින්වත්නි මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී කියලා කියන්නේ. ඒකෙන් තමයි යා මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨිය පැත්තට එන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨිය පැත්තට එන්නේ. එතකොට දැන් මේකේ ඊළඟට කියනවා බොහොම ලස්සන දෙයක්. මොකද්ද? කතමාච භික්කවේ සම්මා වාචා සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියන්නේ මොකද්ද? මොකද්ද මේ සම්මා දිට්ඨිය එක පැත්තක් තියෙනවා මොකද්ද සම්මා වාචාවේ එක පැත්තක් තියෙනවා සාසවා කියන්නේ ආශ්‍රව තියෙනවා ආශ්‍රව නැති වෙලා නැහැ පුඤ්ඤභාගියා ඒක ඇතුලේ පින තමයි මෝරන්නේ ආශ්‍රවක් තියෙනවා පින් පක්ෂේ තමයි මෝරන්නේ උපදි වේපක්කා මත්තේහි අනාගතයට යම් සුගතියකට යන්න පුළුවන් යවේකුත් ඒක ඇතුලේ තියෙනවා උපදි වේපක්කා සම්මා වාචා වචන තුනයි මොකද්ද සාසවා කාමාශ්‍රව බවාශ්‍රව අවිජ්ජාශ්‍රව ඒවා තියෙනවා ඒවා පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැහැ පුඤ්ඤභාගියා ඒ විදියට හිටියට පස්සේ යාතුල මොකද වෙන්නේ යාතුල පින මෝරනවා යාතුල හොඳට පින මෝරනවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියන්නේ හොඳට සැපයක් ලැබෙනවා අනාගතේ සැපයක් ලැබෙනවා ප්‍රියමනාප වචන යාට අහෙනවා පින්වත්නි අපි ගොඩාක් අවුල් වෙන්නේ අමනාප වචනත් එක්කනේ ඒකනේ මනාප වචනේ නිසා අපි ඕන දෙයක් කරන්න ලෑස්තිනේ අපිට හොඳට කවුරු හරි කෙනෙක් කතා කරනවා නම් අපිට කවුරු හරි කෙනෙක් ඉතාම හොඳින් කතා කරනවා නම් එහෙම හොඳට කතා කරනකොට අපි ඒකට හරි ආසයිනේ හැබැයි අපිට කෙනෙක් දෝෂාරෝපණය එයා ඒ කියන්නේ චෝදනා කරනවා නම් ඇත්තටම එයාගේ හොඳ තිබ්බත් මිනිස්සු කැමති නැහැ ඒක දකින්ද ඒ පෘථග්ජන කෙලෙස් සහිත කෙනා දකින්න කැමති නැහැ. ඇයි එයා පින්වත් න්යා ඉන්නේ හොඳම මහයාවක ඇත්තටම. ඇයි මනාප වචනෙන් ආස්වාදයටපත් වෙනවා. එයා අමනාප විදියට වචන ලැබෙනකොට ඒ අමනාප විදියට වචන හම්බෙන එක ඇතුලේ ඒ අමනාප විදියට කතා කරන කෙනා ගැන සම්පූර්ණ චිත්‍රයක් ඔලුවට නගා ගන්නවා. පින්වත්නි වචනේ කියන්නේ පුංචි තත්ත්වයක් නියම් කෙනෙක්ගේ. එයාගේ ඇතුලේ කොච්චර ගුණ ධර්ම තියෙන්න පුළුවන්ද? හිතන්න එපා මේ බුදුරජාණන් වහන්සේත් බොහොම මේ කෙනෙක්ව නලවලම කතා කරා කියලා හිතන්න එපා. භාග්‍යතුන් වහන්සේ කතා කරන වචන දිහා දැක්කට පස්සේ තේරෙනවා සමහර අයට කොච්චර බරපතල විදියට චෝදනා කරලා තියෙනවද. හිස් පුරුෂය කියලා සමහර භික්ෂුන් වහන්සේලාට බැනලා තියෙනවා. ඔය සුදින්න කියලා හාමුදුරුව කෙනෙකුට සාති කියලා භික්ෂුවකට එහෙම හරියට ගරහලා තියෙනවා චෝදනා කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ නිසා ගොඩාක් විනය ශික්ෂාපද භාග්‍යතුන් වහන්සේට පනවන්න සිද්ධ වුණා. ඇයි? එච්චර පිරිහිච්ච කෙනෙක් පින්නවත්නි. හිස් පුරුෂය කියලා බැනලා තියෙනවා. කෑ ගැහුවොත් බුදුරජාණන් වහන්සේකට හැම වෙලාවකම මේ ඒ කෑ ගහන එකට විරුද්ධව කරුණු කියලා තියෙනවා. කවුද මේ මාළු අල්ලන තැන්වල වගේ කෑ ගහන්නේ? වහාම මේ වණයෙන් පිට වෙන්න කියන්න. වහාම මේ ආරාමෙන් එයාට එළියට යන්න කියලා කියන්න. මේ ආරාමයේ ඇතුළේ එහෙම කෑ ගහන්න අවස්ථාවක් දෙන්න අමාරුයි කියලා බුදුරජාණන් වහන්සේ කරුණු කියලා තියෙනවා. එතකොට දැන් මේ අපි උනත් මේ බලන වචන වලට හරි ලස්සනට අහුවෙලා යනවා. හොඳට කතා කළොත් අහුවෙලා යනවා. පින්නත් සමහර අය පුරුදු කරලා තියෙනවා හොඳට කතා කරන්න. ඒ හොඳට කතා කරලා කොච්චර මිනිස්සු තමන්ව මේ තමන්ගේ තියෙන ආර්ථිකේ වනසගෙන තියෙනවද වචන වලට අහුවෙලා තියෙන්නේ. එනම් මේ වචනවලට හසුවීම කියන එක අපිව සසරට අරන් යන දෙයක්. එනම් මේ මිච්ඡා වාචාවෙන් අයින් වෙනකම කියලා කියන්නේ මිච්ඡා දිට්ඨියෙන් අයින් වීම. ඊට පස්සේ තමයි සම්මා දිට්ඨිය හදන්න පුළුවන්. ඒ නිසා තමයි මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී කියලා ඔය ඇත්තෝ සිල් ගන්න ඕනේ ඒකයි. ඒකෙන් නිවන් දකින්නේ නැහැ. සම්මා දිට්ඨිය තව පියවර දෙකක් හදන්න ඕන. ඒකෙන් අයින් වීම හරියට මුහුදට බෑ ගන්න මිනිහෙකුට රළපෑගුණා වගේ. ඒ නිසා තමයි බුද්ධ ශාසනයේ අදි සීලය කියලා එකක් පෙන්වන්නේ. අදි සීලය. ඊට පස්සේ මේ පින්වත්නි මුහුද අයිනේ රළ මුවා වෙන තැන හරිම අපහසුයි ප්‍රචණ්ඩයි. මුහුද ස්පර්ශ කරාට වැඩක් නැහැ. මුහුද ස්පර්ශ වෙන තැන හරි ප්‍රචණ්ඩයි. ඒ ප්‍රචණ්ඩත්වය කළමනාකරණය කරන්න තමයි අදි චිත්ත සමාධිය පාවිච්චි කරන්නේ ගැඹුරු මුහුදට යන කෙනා. ගැඹුරු මුහුදේ ඉතා බිහිසුණුයි, නමුත් රළ නගින්නේ නැහැ. ගැඹුරු මුහුදට යන්න ඕනකෙ මොකද ගැඹුරු මුහුදේ තමයි වටිනා දේවල් තියෙන්නේ. සිප්පිකටු මේ වැල්ලේ තිබ්බට පින්වත්නි ගැඹුරු මුහුදේ තමයි මුතුමැණික් තියෙන්නේ. ගැඹුරු මුහුදේ වටිනා දේවල් තියෙනවා. ඒකනේ බුද්ධ ශාසනයේ අර පහාරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට කියන්නේ, ස්වාමීනි අපි මේ මහ මුහුදට ගොඩාක් සිත් අල්වාගෙන වාසය කරන්නේ, මහ මුහුදේ ඉතා වටිනා රත්නයන් තියෙනවා, වටිනා මුතු මැණික් වර්ග තියෙනවා. ගැඹුරු මුහුදේ තිමිර තිමිංගල තිමිර පිංගල වගේ මොහොම ගැඹුරු බොහොම විශාල සත්තු කොට්ටාස ඉන්නවා කියලා මේ පහාරාද අසුර නායකයා බුදුරජාණන් වහන්සේට කරුණු කියනවා. එතකොට දැන් අදි සීලය කියන්නේ රළ පෑගෙන තැන. ඊට පස්සේ රළ පෑගෙන තැන හරිම නොසන්සුන්. තමන්ගේ චලනයන් පාවිච්චි කරන්න අමාරුයි, නොසන්සුන්. හැම වෙලාවකම රළ ස්පර්ශ කරන හැම අවස්ථාවකම යා ආය නැවත යාට මොකද වෙන්නේ? එයාට නැවත වෙන්නේ ආයෙත් අර මේ ගොඩටම ගිහින් දාන එක. ඒ නිසා සීලය කියන එක සිල් රකින්න ගියත් ආයෙ කැඩිලා යනවා. සීලය රකින්න ගියම් සීලය විතරක් නම් තියෙන්නේ, සිල් රකින්න යන හැම වෙලාවකම සීලය කැඩෙන්න තියෙන අවකාශය වැඩි. ඇයි? රළ පාගන තැනම ඊළඟ රළ පහර ඇවිල්ලා එයාව ගොඩටම විසි කරලා දානවා. අමාරුයි. රළ පෑගෙන තැන වගේ තමයි මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී කියලා කියන්නේ. එතකොට ඒක රළ පෑගෙන තැන වගේ තමයි විරමණය වෙන්වීම. නමුත් ඒ වෙන්වීම ස්පර්ශ කරන හැම වෙලාවකම නැවත දුසිල්වත්කම පැත්තටම අපි තල්ලු වෙලා යනවා. මොකද අපිට සිල් විතරයි තියෙන්නේ. මින් ඒ නිසා තමයි ගැඹුරු මුහුදට යන රටාව පෙන්වන්න බුද්ධ ශාසනය කියන්නේ මේ අර පහාරාද වුණත් ඇවිල්ලා යා කියන්නේ, ස්වාමීනි මේ මහ මුහුද හරිම සුන්දරයි. මොකද්ද මේ මහ මුහුදේ පවතින සුන්දරත්වය? ක්‍රමයෙන් ගැඹුරට යන්නේ. ඒකට අපි හරි ආසයි කියනවා. අසුරය හරි ආසයිලු මේ මහ මුහුදේ තියෙන මේ පාරිසරික පිහිටීමට, භූගෝලීය පිහිටීමට හරි ආසයිලු. මොකද්ද පිහිටීමේ ස්වභාවය? මොකද්ද? ක්‍රමානුකූලව තමයි ගැඹුරට යන්නේ. එකපාරම ගැඹුරට යන්නේ නැහැ. ක්‍රමානුකූලව ගැඹුරට යන්නේ. ඒ වගේ බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් පහාරාද මේ බුද්ධ ශාසනයේ කෙරෙහිත් මේ භික්ෂු සංඝයා ධර්මයේ දියුණු කරන අය සිත් පිහිටුවාගෙන ඉන්නේ. මේ බුද්ධ ශාසනයේ ස්වභාවය තමයි ක්‍රමානුකූලව තමයි ගැඹුරට යන්නේ. එකපාරම ගැඹුර නැහැ. හැබැයි ස්පර්ශ කරන්න තියෙන සීලේ ස්පර්ශ කරන හැම වෙලාවකම එයා දුසිල්වත්කම වැතර නැවත විසිරෙනවා. එයා විසි වෙලා යනවා. ඇයි විසි වෙලා යන්නේ? රළ වදින තැන ප්‍රචණ්ඩයි. රළ වෙරළට මුණ ගැහෙන තැන නැවත රැලි ඇවිල්ලා ඒ රළ පාගන කෙනාව නැවත ගොඩට විසි කරනවා. ඒක ස්වභාවයක්. ඒ වගේම අපි ওই කොච්චර සිල් රැක්කත් ඉතාම විශ්වාසවන්ත කරන්න බෑ අපේ සිත. කොච්චර සිල් රැක්කත් එයා තුලින් ආනන්තරිය පාප කර්මයක් වෙන්න පුළුවන් අවකාශය නැවත නිර්මාණය වෙන්න පුළුවන්. විශ්වාස නැහැ. හරියට රළ පෑගෙන තැන නැවත මුහුදෙන් යා වෙරළට ඊළඟ රළ ඇවිල්ලා ආය නැවත වෙරළ පැත්තටම මේ විසි කරලා දානවා වගේ. එතකොට ඒ නිසා බුද්ධ ශාසනයේ ස්වභාවය කියනවා මේ හරියට මේ බුද්ධ ශාසනයේ ක්‍රමයෙන් ගැඹුරට යනවා. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියලා. අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා බුදුරජාණන් වහන්සේ මහා සමුද්‍රයේම අරමුණු කරලා ඉතාම ලස්සනට ඒ ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් මේක හොඳට දරා ගන්න මම මේ කියන එක. එතකොට එහෙනම් ඕගොල්ලෝ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා උදේට සිල් ගත්තත් දවල්ට කැඩිලා යන්නේ ඕගොල්ලෝ තවමත් ඉන්නේ ගැඹුරු මුහුදේ නෙමෙයි, ඕගොල්ලෝ ඉන්නේ වෙරළේ. තවමත් ඉන්නේ වෙරළේ. එතකොට වෙරළේ ඉන්න කෙනාට ගැඹුරු මුහුදේ තමයි වටිනා වටිනා රත්නයන් තියෙන්නේ. මොනවද ඒ වටිනා රත්නය? ඒ ගැඹුරු මුහුදේදී කරන්න ඕන දේ තමයි අනිච්ඡානුපස්සී විහරණේ. ජවන ප්‍රඥාව මෝරනවා, අනත්තානුපස්සී විහරණින් සෝවාන් වෙනවා. ඒක ගැඹුරු මුහුදට අයිති කතාව. වෙරළට අයිති කතාව තමයි අධිශීලය. ගැඹුරු මුහුදට අයිති කතාව තමයි මොකද්ද? ගැඹුරු මුහුදට අයිති தත්ත්වය තමයි පින්වත්නි ජවන ප්‍රඥාව හදලා අනත්තානුපස්සනාවෙන් විදර්ශනා කිරීම. දැන් අපිට වෙලා තියෙන අපි රැල්ල යන්තම් පෑගෙනකොටම අර ගැඹුරු මුහුදේම හොයනවා, සිප්පිකටු තමයි අහුවෙන්නේ. ගැඹුරු මුහුදේ තියෙන වටිනා රත්නයන් හම්බෙන්නේ නිකන් පොඩි පොඩි බෙල්ලෝ තමයි අහුවෙන්නේ. අපිට ඔන්න ඔය නිසා තමයි අපිට නිවන් මාර්ගය ගෝචර නැත්තේ, සෝවාන් වෙන්න බැරි. හේතුව තමයි අපි වෙරළෙම වටිනා රත්නයන් හොයන මට්ටමක ඉන්නේ. වටිනා රත්නයන් පින්වත්නි වෙරළට ආйти නෑ, ගැඹුරු මුහුදටයි ආйти. වටිනා රත්නයන් කොහෙටද ආйти? ගැඹුරු මුහුදට. දැන් අද අපි කරන්නේ වටිනා රත්නයන් ගැඹුරු මුහුදේ තියෙන බවත් අපි දන්නවා. ඒක අහලා තියෙනවා. මේ බලන්නකෝ පටිච්ච සමුප්පාදය බෝධිපාක්ෂික ධර්ම ගැන අපි කොච්චර කියනවද? ඒවයින් ඔය පින්නතුන්ලා ඒ தත්ත්වයන් ගැන හොඳට දන්නවා. ඒ වුණාට වෙරළේ සිප්පිකටු අහුලනවා. ඒක තමයි අපි කරන්නේ. වහාම ඔය වෙරළේ සිප්පිකටු අහුලන එක අපි නවත්තලා දාන්න ඕන. වෙරළේ සිප්පිකටු කියන්නේ මැණික් කියලා අපි හිතාගෙන හිටියට ඒව පොඩ පොඩ ඒව මේව සරසන්න විතරයි පුළුවන් වෙන්නේ, වාගේ කිසි වටිනාකමක් නැහැ. ඒ වගේ පින්වත්නි කිසිම වටිනාකමක් ඇත්තේ නැහැ. ඒ වගේ වටිනාකම් හොයන්න එපා. වටිනාකමක් නැහැ පින්වත්නි ඒ වගේ. එතකොට මේ ජවන ප්‍රඥාව කියන එක මෝරන්නේ අනිච්ඡානුපස්සී විහරණින් ඒකයිති ගැඹුරු මුහුදට. එතනදී පින්වත්නි අනත්තානුපස්සනා විහරණින් බැලුවොත් අනාත්මයම සමාතුල ප්‍රකට කරගත්තොත් තමන්ගේම ස්කන්ධ ටික අනාත්ම වශයෙන් බලන මට්ටමට අපි අපේ ඇතුළාන්තය සකස් කරගත්තොත් එහෙම සකස් කරගන්නා කම, ඒ විදිහට සකස් කරගන්න කම අයිති වෙරළට නොව ගැඹුරටමයි. ඒ නිසා ගැඹුරු මුහුදේ කරණේවා ටිකක් තියෙනවා, ඒවා වෙරළේ කරන්න යන්න එපා. දැන් කරන්නේ ඒකයි. ඒ නිසා කවදාවත් අර සෝතාපන්නකම, සකදාගාමිකම, අනාගාමිකම, අරහත්කම අහුවෙන්නේ නැහැ. ඒතර ගැඹුරු මුහුදට යන්න පාවිච්චි කරන දැන් අර රළ ගැටෙන තැන, ඒ කියන්නේ වෙරළ මේ වැල්ල වෙරළට රළ හම්බ වෙන තැන, මුණ ගැහෙන තැන, ඒක මුණ ගැහෙන තැන පින්වත්නි ප්‍රචණ්ඩයි, සංසුන් නැහැ. හොඳට බලන්නකො, නැවත නැවත රැලි ඇවිල්ලා ස්වභාවිකත්වයේ බිඳලා දානවා. ඒ ස්වභාවිකත්වයේ බිඳලා දානවා. ඒ බිඳිනවා කියන්නේ මොකද? අදිශීලය කියන தත්වයට ඔය පින්නතුන්ලා එකතු වුණත්, අදිශීලය කියන தත්වයට ඔය පින්නතුන්ලා එකතු වුණත් වැඩක් නැහැ. ඒ අදිශීලය පදනම් කරගෙන නැවත නැවත මහමුහුද පැත්තටම ඔබ විසි වෙලා යන්නේ නැහැ. ඇයි? වෙරළ පැත්තටයි විසි වෙන්නේ, වැල්ල පැත්තටයි විසි වෙන්නේ. ඒ කියන්නේ ඔගොල්ලෝ අද සිල් රකින්නවා හවසට කැඩෙනවා, පෝයට සිල් රකින්නවා හවස වෙනකන්වත් ඔයගොල්ලන්ගේ ඇතුළාන්තයේ විශ්වාස නැහැ. හේතුව මොකද්ද? එකම දෙයයි තියෙන්නේ, සමාධිය පාවිච්චි නොකිරීම. මොකද ගැඹුරු මුහුද තරණය කරන්න තියෙන්නේ අදි සික්කා සමාදානින් නෙමේ, අදි චිත්ත සමාදානින්. එතකොට අර අවිශ්වාසවන්තදායක සීලය පරිපූර්ණත්වයටපත් වෙන්නේ සමාධි කුසලතාවය තුළින්. ඒ නිසා තමයි ආනාපාන සති වඩන්න ඕන, මෛත්‍රී සමාධිය වඩන්න ඕන, බුදු ගුණ වඩන්න ඕන කිය කියා අපි එක එක කමඨහන් ගැන කියන්නේ එකයි. ඇයි? ඒ කමඨහන් විසින් තමයි ගැඹුරට ඔබ වාරගෙන යන්නේ. ඒ ගැඹුරු මුහුදේදී කරන ගැඹුරු මුහුදේ වටිනා රත්නයක් තියෙනවා. ඒවා හඹාගෙන යන්න අදාළ කෞශල්‍ය තමයි අධිපඤ්ඤා කියලා කියන්නේ. අධිප්‍රඥාව. එතකොට දැන් මෙන්න මේක පාවිච්චි කරලා, හැබැයි මෙතනම පාවිච්චි කරලා සීලයේ මතම පිහිටපු කෙනා මේ සීලය මතින්ම ඒ පුද්ගලයාට තේරෙනවානේ මේකේ තියෙනවා සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්කා සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවානේ සම්මා වාචා කියලා එක ආශ්‍රව සහිතයි පිනට බරයි මතුවට සැප විපාක ලැබෙන මට්ටමට වචනේ පරිසම් කරගන්නවා මට්ටමට වචනේ පරිසම් කරගන්නවා මොකොහොමද ඒක පරිසම් කරගන්නේ ඔන්න දැන් අර පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බලාපු උපාසකම්ම කෙනෙකුට එතනින් එහාට තව පොඩ්ඩක් තියෙනවා සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා සම්මා වාචා එයා හැම වෙලාවකම පින්වත්නි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල් සමාදන් වෙනකොට ඒ සීලය මත පිහිටා විමසනවා කොහොමද විමසන්නේ මේ විදියට මම බොරු නොකියා සිටියොත් මත්ෙහි මාව බොරුවෙන් රැවටෙන්නේ නැහැ ඇයි මේ ලෝකේ තියෙන්නේ හේතුඵල ටිකක් මම මේ විදියට බොරු නොකියා හිටියොත් කේලම් නොකියා හිටියොත් කෙනෙක් කේලමින් මාව රවට්ටන්නේ නෑ අනාගතේ. එහෙනම් මම රැවටෙන්නේ මම බොරුවට අහුවෙලා යන්නේ මම වංචාවලට අහුවෙන්නේ. දැන් බලන්න කොච්චර ලෝකේ මේ කාලේ බලන්නකො එක එක බැංකු වලින් වගේ ඇවිල්ලා ණය දීලා මිනිස්සු කොච්චර ණය බරකින් හිර වෙනවද? ඔය සසර ණයමයි පින්වත්නි ඔය ගෙවන්නේ. පර මේ පින්වත්නි මොනවා හරි අලාභයක් වුණොත් ඒක පස්සේ නම් දුවන් දෙපා මොකද වැඩක් නෑ දුවලා. ඒ මොකක් හරි අලාභයක් වුණොත් ඔය පින්නතුන්ලා ධර්මයෙන්ම බලලා හිත හදාගන්න මේ නම් පරණ ණයක් තමයි ගෙවුනේ කියලා. ධර්මයෙන්ම බල බලා ඔය පින්නතුන්ලා හිත හදාගන්න මේ නම් පරණ ණයක්මයි ගෙවුනේ වෙන දෙයක් නම් නෙමෙයි කියලා පින්වත්නි හොඳට හිත හදාගන්න වෙන විකල්පයක් නෑ. ඒවත් එක්ක ප්‍රතිචාර දක්වලා ඒවා වෙනුවෙන් නඩු මගට නම් බහින්න එපා මොකද බොරු වැඩක් ඕවා. ධර්මයෙන්ම බලන්න. එතකොට මේ මුසාවාදා වේරමණී කියන කෙනා ධර්මයෙන් බලනකොට එයා දැනගන්න මොකද්ද? අද මම බොරුවෙන් රැවටෙනවා නම් අද මම කේලම් අහන්න වෙලා නම් මං ගැන අද මට පරුස වචන බලින් අහන්න වෙනා නම් ස්වාමියාගෙන් හරි බිරිඳගෙන් හරි දරුවෝ බනිනවනි පරුස වචන කියලා අම්මලාට මට අහන්න වෙලා තියෙන්නේ ඇයි? මමත් ඔය විදියටම සසර වරද්දලා මමත් ඔය විදියටම මගේ කට පාවිච්චි කරලා හිතෙන විදියට වචන කතා කරලා ඒකයි අද මට ඔය විදියට අමීහිරි කටුක ගොරෝසු වචන ලැබෙන්නේ. එහෙම දැක දැක මොකද කරන්නේ? පුළුවන් තරම් වචනේ පරිස්සම් කරගන්නවා. දරුවා බැනගෙන ආවත් බනින්නේ නැහැ දරුවට. කියනවා අනේ ඔයා කරගන්නේ ඔයා කරගන්න. තොර දරුවා බැනගෙන එනවා සමහරට අඩි හප්පලා දරුවා අම්මට සමහරට අම්මලාට කියන්නේ නැති කතා කියාගෙන එනවා ඔයා කරන්නේ එච්චරයි කියන්න ඕන ඔයා කරන්නේ ඔයා කරගන්න ඔයාට සතුටු දෙන්නේ ඔය කරන්නේ අනේ මං ඔයාට උත්තර බඳින්නේ හැම වෙලාවක මෙහෙම හිතන්නේ එතකොට ඒක ඇතුළේ ඔය පින්නතුන්ලා ඒ අයට කියන්න එපා මේ විදියට පරුස වචන අහන්න වෙලා තියෙන්නේ හිස් වචන අහන්න වෙලා තියෙන්නේ බොරුවෙන් මට රැවටෙන්න වෙලා තියෙන්නේ මමත් සසර බොරුවෙන්ම රවට්ටලා බොරුවෙන්ම රවට්ටලා මමත් සසර ඔය විදියටම පරුස වචන කියලා මමත් සසර ඔය විදියටම කේලම් කියලා ඒකයි අද මට කේලම් කිය කියා මාව බිඳෙන්නේ කියලා ඔය පින්නතුන්ලා ලෝකයෙන් එන මිච්ඡා වාචාව ඇසුරු කරගෙන සම්මා දිට්ඨියෙන් විමසන්ට ඕන. ඊට පස්සේ ඔය පින්නතුන්ලා කරන්න ඕන අදම දැන් අර තමන් තුල දැන් සීලයක් තියෙනවනේ මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී කියලා ඔය පින්නතුන්ලා තුල පින්වත්නි විරමණයක් තියෙනවනේ වෙන්වීම අන්න ඒක ඇතුළේ ඔය පින්නතුන් බලන්න ඕන කොහොමද මේ විදියට මම බොරු නොකිය හිටියොත් මට අනාගතේ සත්‍යමයි මුණ ගැහෙන්නේ යම් කෙනෙකුට පරමාර්ථ සත්‍ය මුණ ගැහෙනවා නම් ඒකත් පින්වත්නි සත්‍ය කතා කිරීම නිසා වෙන දෙයක් නිර්මල පරියාප්ති සංඛ්‍යාත බුද්ධ වචනේ යම් කෙනෙක්ගේ කනට වැටෙනවා කොච්චර බොරු ඇහෙනවද පින්වත්නි ධර්මී නාමී ධර්මී නා ඒ ඔයාලගේ වචනේ වරද්ද ගත්තේ කමක් නිසාමයි එහෙම වෙලා තියෙන්නේ ඇයි යම් කෙනෙකුට සත්‍ය ඇහෙන්නේ සත්‍ය කතා කරපු ප්‍රමාණයට ඒක ලෝක ධර්මතාවයක් අනාගතේත් මට සත්‍ය අතර කූට ප්‍රාප්තිය සත්‍ය අතර පරම සත්‍ය තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ චතුරාර්ය සත්‍ය ධර්ම වුණත් මට මුණ ගැහෙන්නේ මාතුල සත්‍යක් තියෙන නිසා සත්‍ය තියෙන තැනකට සත්‍ය එකතු වෙනවා සත්‍ය තියෙන තැනකටයි සත්‍ය එකතු වෙන්නේ ඒක ලෝක ධර්මයක් පින්වත්නි සත්‍ය සත්‍යයට පෑහිලා යනවා පින්වත්නි කිරි කිරි සමගයි පෑහෙන්නේ පින්වත්නි සිංහතෙල් රැඳෙන්නේ රත්නම් භාජනී විතරයි හැම භාජනයකම සිංහතෙල් රැඳෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්වත්නි, ඔය පින්නතුන්ලා තුල පවතින සත්‍යවාදීකම ඇතුළෙමයි ඔය පින්නතුන්ලාට පරමාර්ථ සත්‍ය මුණ ගැහෙන්නේ. තමන් සත්‍යවාදී නොවිච්ච තැනක පින්වත්නි බොරුවමයි අහුවෙන්නේ ධර්මී නාමිනු. ගොඩාක් අධර්මයට අහුවෙලා ගිහින් තියන්නේ ඇයි? බොරුව තියෙන්නේ ජීවිතේ. එයාලා මෙහෙ නෙමේ සසර බොරුවමයි වඩලා තියෙන්නේ. නිර්මල පරියාප්ති සංඛ්‍යාත ධර්මීය තමන්ගේ කනට වැටෙනවා නම් එයා සත්‍යයටම එකතු වෙලා සත්‍යයම කතා කරලා සත්‍යයත් එක්කම ගනුදෙනු කරලා. එහෙනම් ඔය පින්නතුල්ලා හිතන්ට ඕන, මම මේ වෙලාවේ සත්‍යය කතා කරනවා නම්, මම මේ වෙලාවේ සත්‍යවාදීව විමසනවා නම්, මම මේ වෙලාවේ පරම සත්‍යයත් එක්ක එකතු වෙනවා නම් අනාගතේ මට සත්‍යම මුණ ගැහෙනවා කියලා ඒ විදිහට අනාගතේටත් විමසන්න ඕන. එතකොට මේ වෙලාවේ ලෝකයෙන් එන මිච්ඡා වාචාව ඔයාලා දරන්නේ කොහොමද? සසරමා වඩාපු මිච්ඡා වාචාව හැටියටයි. දරුවගෙන් හරි පින්වත්නි ඉතාම කුණු කතා අම්මට අහන්න වෙන්න පුළුවන්. එහෙම අහන අම්මලා ඉන්නවා ගම්වල. පොලු කෑලි අරගෙන ඒවා උසගෙන අම්මට ගහන පන්නන දරුවෝ ඉන්නවා. ඒ දරුව නිකම්ම නෙමෙයි, මෛත්‍රී සාගතව නෙමෙයි එහෙම ඉන්නේ. පරුස වචන කියාගෙන, හිස් වචන කියාගෙන, ඉතාම කුණු කතා කියාගෙන එනකොට ඒ අම්මා දකින්න ඕන කොහොමද? අනේ සසර මම හරියට මේ විදියටම පරුස වචන කියලා තියෙනවා. ලෝකේට පරුස වචන දුන්න නිසා තමයි අද මට පරුස වචන හම්බ වෙන්නේ. ලෝකෙට බොරුව දුන්න නිසා තමයි අද මම බොරුවෙන් රැවටිලා යන්නේ. ලෝකේ මම කේලම් කියාපු නිසා තමයි අද මට කේලම් අහන්න හම්බෙන්නේ. එහෙනම් තමන්ට ලැබෙන, බාහිරින් ලැබෙන මිච්ඡා වාචාව සසර තමා වපුරපු මිච්ඡා වාචාව විදිහට දකින්න ඕන. මේ වෙලාවේ මම සම්මා වාචාව නම් තියෙන්නේ, අනාගතේ මට නිර්මල පරියාප්ති සංඛ්‍යාතර සත්‍යම ලැබෙන බව ඔය පින්නතුන්ලා දකින්න ඕන. එහෙම දකින්න එකට ඔයාලා තුල පුළුවන් තරම් සීලයකට උපකාරයක් ලැබෙනවා. පුදුම වචනේ සංවරයි. ඔය විදියට බලන්නකො පින්වත්නි, කේලම් කියන්න හිතෙන්නෙම නැහැ. බොරු කියන්න හිතෙන්නෙම නැහැ. හිස් වචන කියන්න හිතෙන්නෙම නැහැ. පරුස වචන කියන්න හිතෙන්නෙම නැහැ. මේ කියන්නේ හිස් වචන කතා කරන්න යදෙනවා නම් කතා නොකර ඉන්නවා. දැන් බලන්න අපි නම් කතා කරන්නෙම නැහැ ඇත්තටම. ඒ කියන්නේ වචනේ තුලින් මේ ඒකට හොඳම දේ තමයි බැරිම නම් කතා නොකර ඉන්නවා. කතා නොකර ඉන්නවා. එතකොට කේලම් කියවෙන්නෙත් නැහැ, හිස් වචන කියවෙන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම මේ ওই ධර්මයේ කියන භික්ෂුවක් තුල හිස් වචන හරිය අඩුවෙන් කියවෙන්නේ. දැන් දවසෙම ගත්තත් කියවෙන්නේ නැහැ එහෙම හිස් වචන. මේ එක එකනක් කතා කළත් පින්වත්නි හිස් වචන යන්නම් කියවෙන්නේ නැහැ. එතකොට සමහරවිට මේ ඒ දෝෂාරෝපණයට හිස් වචන වලට අවස්ථාව යෙදෙනවනම් මම නම් කරන්නේ කතා කරන එක අඩු කරනවා. කෙනෙකුට අඩුපහඩු කියන්න වෙනවා නම් මම කරන දෙයක් තමයි කතා කරන එක අඩු කරනවා. පුළුවන් තරම් අඩුවෙන් කතා කරනවා. අඩුපාඩුව කියලා දකිනවා, නමුත් කතා කරන එක අඩු කරනවා. මොකද අඩුපාඩුවක් වුණත් මිනිහෙගේ හදන්න පුළුවන් පරිමාවක් තියෙනවනේ. කියනවා වරක් දෙවරක් තුන්වරක් හතරවරක් කියනවා, පුළුවන් තරම් අඩුපාඩුව ප්‍රකට වෙන තැනදී ස්වභාවයෙන්ම කතාව අඩු කරලා දානවා. මොකද ඒක ඇතුලේ පින්වත්නි මේ කෙනෙකුට දෝෂාරෝපණය කරන්න උනත් අවස්ථාව දෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් ඒ නිසා පින්වත්නි හැම වෙලාවකම ප්‍රවේශම් වෙනකොට ඒක හරි ලස්සන දෙයක්. ඔන්න ඔය විදියට අතීත මිච්ඡා වාචාව අද මට ලැබෙන බාහිර මිච්ඡා වාචාවයි, අනාගත සම්මා වාචාව මේ මොහොතේ මං වඩන සම්මා වාචාවයි කියලා ඔය පින්නතුන්ලා අතීත වර්තමාන අනාගත කියන තුන් භවයේ තුලම වචනය ධර්මයට අනුව විස්තර කරලා බලනකොට ඔය විස්තර කරලා බැලීම ඇතුලේ තමයි සාසවා ඒක ආශ්‍රව සහිතයි, පුණ්‍ය භාගය ඒක පිනට බරයි, උපදිවේපක්කා අනාගතේ සම්මා වාචාව ලැබෙන්න නියමිතයි, උපදිවේපක්කා මතුවේ සැප විපාක ලැබෙනවා කියලා කිව්වේ සම්මා වාචා. ඕකේ අනිත් පැත්ත තමයි පින්වත්නි මොකද්ද? අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා වාචා. ඔන්න ඕක තමයි නිවනටපත් වෙන්නේ. එතකොට මේ පුද්ගලයා තුළ මෙබඳු සම්මා වාචාවක් ඇතුලේ හොඳට චිත්ත සමාධිය වඩා ධානාපාන සතිය, බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබය මේ විදිහට එයා ටික ටික පින්වත්නි එයාගේ ජීවිතය ඇතුලේ පොඩ පොඩ එයා භාවනා කරනකොට ටිකෙන් ටික ඒ පුද්ගලයා තුළ භාවනා වැඩෙනකොට, භාවනා කරනකොට ඒ භාවනා කරපු කෙනා තුළ එයාට එයාගේ සම්මා වාචාවයි දැන් එයාට තියෙන ඒකම විමසනවා. මා තුළ සම්මා වාචාව ප්‍රකට වෙන්නේ කුමක් නිසාද? බොරු නොකියන කම, කේලම් නොකියන කම, හිස් වචන නොකියන කම, පරුස වචන නොකියන කම මා තුළ ප්‍රකට වෙන්නේ කුමක් නිසාද? බොරු නොකියන මට්ටමට මා තුළ විතර්ක තියෙනවා. කේලම් නොකියන මට්ටමට මගේ ඇතුළාන්තය තුළ සිත තුළ විතර්ක තියෙනවා. හිස් වචන කතා නොකරන මට්ටමට මගේ සිත තුළ විතර්ක තියෙනවා. පරුස වචන නොකියන මට්ටමට මගේ සිත තුළ විතර්ක තියෙනවා. ඒ හිතේ හටගන්නා වූ විතර්ක තමයි වචන විදියට මගේ මාතුලින් එළියට එන්නේ. අන්න දැන් යාට වචනය ඇතුලේ තමන්ගේම සිත පේන්න ගන්නවා. මොකද පින්වත්නි, අපි කතා කරන්නේ හිත හිතානි. මේ බලන්නකෝ, මේ ඇවිල්ලා වාඩි වෙලා ධර්මාසනේ වාඩි වෙලා අපි හිතලු කියන්නේ, හිත හිතා ධර්මයෙන් අනුව සසඳ සසඳා ගලප ගලපා විමස විමසා මේ කතා කරන්නේ. එහෙනම් මේ කතා කරණේවා පින්වත්නි, සිත තුළ හටගන්න ධර්ම විතර්කයන්ගේ ප්‍රායෝගික තලය. එහෙනම් මේ හිත තුළ විතර්කයි මේ එළියට එන්නේ. එහෙනම් මා තුළ යම් වචනයක් ප්‍රකට වෙනවද, ඒ සියලු වචන අභ්‍යන්තර විතර්ක මත පිහිටා තිබෙනවා. එහෙනම් වචනයට හේතුව විතර්කමයි. තමන්ගේ සිත තුළ අලුත් අලුත් විතර්ක හටගන්නකොට අලුත් අලුත් වචන කතා කරනවා. ඒ අලුත් අලුත් විතර්ක තමයි අලුත් අලුත් වචන බවට පත් වෙන්නේ. ඔන්න ඔය අලුත් අලුත් විතර්ක නැවත නැවත අලුත් වෙනවා. නැවත නැවත විතර්ක හට ගන්නවා මානසික අවධානය නිසා. මේ විතර්ක අලුත් වෙනවා, අවචනත් අලුත් වෙනවා. මෙන්න මේ විදියට විතර්කයන්ගේ නව ප්‍රවණතාවයේ දකින්නකොට යාගේ සිත තුල හටගන්න නැවුම් බව, අලුත් වීම, සිත තුල අලුත් වෙන එකමයි පේන්නේ. ඒ විදියට පේනකොට ඒ සිත අනිත්‍ය වෙනකොට තමයි අලුත් විතර්ක හටගන්නේ. ඒ සිත අනිත්‍ය වෙනකොට අලුත් විතර්ක හට ගන්නවා කියලා අනිච්චානුපස්සී විහරණින් බලනකොට ජවන ප්‍රඥාව මෝරනවා. මේ සිත තුල අලුත් අලුත් විතර්ක හට ගන්නවා. කොච්චර මනාප විතර්ක තිබ්බත් ඒවා මට ඕන විදියට පවත්වන්න බෑ කියලා අනාත්මය දැක්කොත් එයා සෝවාන් වෙනවා. මෙන්න මේ ටික ඔය පින්නතුල්ලා පාවිච්චි කළොත් එයාට පුළුවන් සත්‍ය අවබෝධය කරා එකතු වෙන්නට. එනිසායි බඳු සත්‍ය අවබෝධය කරා එකතු වන දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්නතුල්ලා හැම දිනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ හේරත් පවුලේ පින්නතුන් සහ අනිකුත් මේ කල්යාණ මිත්‍ර හැම දෙනාම එකතු වෙලා මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. හේරත් පවුලේ පින්වත් හැම දෙනාටත්, මෙතනට සම්බන්ධ වුණු මේ කල්යාණ මිත්‍ර පින්නතුන් සියලු දෙනාටත් කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා, මෙලොව යහපත වේවා, පරලොව සුගතිය වේවා, සුවසේ නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ප්‍රථමයෙන්ම අරමුණු කරගෙන තිබෙනවා දේශකයන් වහන්සේ වෙත අපට ඉතාම මෛත්‍රී සහගතව මේ පින්තුන් ආශිර්වාද කරලා තිබෙනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටත් භවගාමී ජීවිතේ සුවපත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. ගුරුවරුන්ටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සියලු දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා. ලක්වාසි ලෝකවාසි සියලුම පූජනීය මහා සංඝරුවන්ටද සුවසේ නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දවල් පවුල්වල සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මේ පින්තුන්ටත්, මේ පින්තුන්ගේ පවුල්වල සියලු දෙනාටත් කායික මානසික සුවපත් බව, නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා, මෙලොව යහපත වේවා, පරලොව සුගතිය වේවා, වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨානය කරනවා. අධ්‍යාපනයේ හදාරණ මේ පිනතුන්ගේ දූ දරුවන්ටද සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ සම්බන්ධ වුණු සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දායකත්වයේ දරු සියලු දෙනාගේ නමින් පරලෝක ප්‍රාප්ත වුණු වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ටද මේ කුසල් නිවන් පිණිස වේවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්මරාජ මණ්ඩලවලටත්, අවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං